ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා බුතුමාට විනාඩි 12යි.
අපේ මේ මහින්දානන්ද අලුත්ගමුවේ මන්ත්‍රීතුමා.
හරි මහින්දානන්ද අලුත්ගමුවේ මන්ත්‍රීතුමා. විනාඩි 10යි ඔබතුමාට.
උලස්සනේ සභාපතිතුමනි, මුදල් අමාත්‍යාංශයේ විනිමය පනත පිළිබඳ විවාද කරන අවස්ථාවේ විශේෂයෙන් අපේ අලුත් මුදල් ඇමතිතුමා අමාත්‍යාංශයේ භාරගත්තට පස්සේ අද තමයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ පිළිබඳ කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. මට හම්බුනේ කියලා කිව්වේ. ඉතින් ඒ නිසා ඉස්සරනම් විනිමය තමුණාංශකේ මුදල් අමාත්‍යාංශය පිළිබඳ පනතක් එනකොට හරි අපි බයෙන් බලන්නේ, මොකද ඒ පනත ඇතුලේ ඩීල් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලේ අපිට පොඩි බයක් තිබුණා. ඉතින් දැන් ඒ බය අරලා තිනු අපි බලන් ඉන්නවා. කෙසේ වෙතත් මට තියෙන විනාඩි 10යි සභාපතිතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න යනවා. මම සන්තෝෂ වෙනවා අතිගරු ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවේ ඉන්න එක. මම ගිය සැරේ මේ මාතෘකාව කතා කරනකොට ඔබතුමා හිටියා පාර්ලිමේන්තුවේ. ඒ නිසා අදත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන මම සතුටු වෙනවා. මුලසනේ සභාපතිතුමනි, මම අහගෙන හිටියා අපේ මුදල් ඇමතිතුමා කතා කරා කිව්ව ඔබතුමාලා බාර ගන්නකොට මේ රටට බර වෙලා තිබුණ කඳු තුනක් පිළිබඳව. ඔබතුමා කව ආර්ථිකය පිළිබඳව, දූෂණ පිළිබඳව ඔබතුමා කතා කරමු. මාතෘකාවක් වෙනත් තිබ්බා ගරු මංගල සමරේ ඇමතිතුමා. දැන් ඔබතුමා දන්නවා, දැන් ඔබතුමාලා ඒ හදපු කඳු නවත්තලා අලුත් ගමනක් යන්න තමයි ඔබතුමාලා බලයට පත් වුණේ. එතකොට එහෙම බලයට පත් වුණාම ඔබතුමාලට බෑ ඒ කඳු ආයෙ ගොඩ ගන්න. ඒ කඳු ගොඩ ගහලන්න ඔබතුමාලට සදාචාරාත්මක අයිතියක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනවරම දුන්නේ ජනවාරි මාසයේ 8 වෙනිදා ඒ සඳහා. දැන් ඔබතුමා දන්නවා, ඔබතුමා කිව්වා මේ බිලියන 3.2ක මේ වෙනකොට හොයාගෙන කටයුතු කරලා තියෙනවා. දැන් ඔබතුමා දන්නවා මේ බිලියන 3.2 වැඩි කිරීම 3. බැඳුම් කර වංචාවේ ගාන බිලියන 10යි. ඔබතුමා දන්නවා බැඳුම් කර වංචාවේ එකතුව රුපියල් බිලියන 10යි. දැන් ඔබතුමා කව බිලියන 3යි. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට විධායකයට බල කිය වග කියන නායකයාගේ අනුග්‍රහයෙන් මුදල් ඇමතිවරයා තවත් ඇමතිවරුන්ගේ අනුග්‍රහයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් වෙච්ච විශාලම වංචාව තමයි මහ බැංකු වංචාව මුදල් ඇමතුමා. ලංකා ඉතිහාසයේ වැඩිම වෙච්ච දේ. ඔබතුමා දන්නවා මේ වංචාව පිළිබඳ අපි පැමිණිලි කරා.
අඩුම ගානේ ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ.
බොහොම ස්තුතියි.
බොහොම
ස්තුතියි. මම ඔබතුමාට බාධා කරේ නැහැ. මංගල සමරේ ඇමතුමා. මංගල ඇමතුමා. දැන් මම ඔබතුමාත් එක්ක ගැටුමකට යන්න කැමති නැහැ. මම ඔබතුමාට බාධා කරේ නැහැ. මම ඔබතුමාට බාධා කරේ නැහැ. ඒ නිසා කතා කිරීමේ අයිතියක් දෙන්න අපිට. ඒ නිසා කරු මංගල සමරේ ඇමතුමා ඔබතුමාගේ හෘද සාක්ෂියට කතා කරන්න අපි මේ කියන දේ. මම රටේ ජනාධිපතිතුමා ඉදිරියේ මේක කියන්නේ. මේ අවනඩුව අපි කියන්නේ. ඒ නිසා මේ වැදුම් කර මංකොල්ලේ පිළිබඳව අපි අල්ලස් කොමිසමට පැමිණිලි කරා. අපි CID එකට පැමිණිලි කරා. මේ පැමිණිලි කරනකොට මොනවද කිව්වේ? මේ පැමිණිලි කරපු එකක්වත් විභාග කරේ නැහැ. මේවා කැඳෙව්වේ නැහැ. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ කොමිසමක් පත් කරා. ජනාධිපතිතුමනි මේ පිළිබඳ අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මාධ්‍ය හමුවලදී වුණත් අපි කිව්වා මේ පිළිබඳ සොයා බලන්න කොමිසමක් පත් කරා. මේ කොමිසම පත් කරන්න කලින් අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරනකොට පසුගියදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාගේ විශ්වාසභංග යෝජනාවේ අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ හිටියා. මම සභාගත කරා නිවසක් බතුගත්ත කිවිසුමක්. රවි කරුණානායක මැතිතුමා ඉන්න සුපිරි නිවස මාසකට ඩොලර් 10,000යි. මේක මාස 6කට කුලියට අරගෙන මාස 8කට දීර්ඝ කරා. මේකට ගෙව්වේ අර්ජුන් ඇලෝසියස් මහත්තයාගේ සමාගමෙන් කියලා මම සභාගත කරා. සභාගත කරාම නැගිටලා මගේ ළඟ තියෙනවා 2016 6 වෙනි මාසේ 26 වෙනිදා හැන්සාඩ් එක. රවි කරුණානායක ඇමතිතුමා මට කියනවා බොරු කියන්නේ බා නඩු දානෝ. එතුමා මට කියනවා පුළුවන් නම් ගෙනල්ලා ඔප්පු කරන්න මේ කිවිසුම. එතුමා කියනවා මට නඩු දානවා කියලා. එතුමා ඉඳගත්තම අගමැතිතුමා නැගිටලා කියනවා කථානායකතුමාට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට බොරු කියනවට වරප්‍රසාද කමිටුවට මාව යොමු කරන්න කියනවා. මාව යොමු කරන්න කියනවා වරප්‍රසාද කමිටුවට. අපි පාර්ලිමේන්තුවට බොරු කියනවායි කියලා මුලසනේ සභාපතිතුමනි. මම ඊට පස්සේ මාස දෙකකට පස්සේ මේ ඔප්පුව පාර්ලිමේන්තුවේ සභාගත කරා. මම කිව්වා මුදල් ඇමතිතුමාට අයත් සමාගමකට මිලියන 1650කට මේ නිවස මිලදී ගත්තයි කියලා. එදත් මට කිව්වා මඩ ගහන්න බයි කොයි එළියට ගිහිල්ලා පුළුවන් නම් කියන්නේ කො මුදල් ඇමතිතුමා. මම මාධ්‍ය හමුවක ගිහිල්ලා මම කිව්වා මට නඩු දැම්මේ නැහැ. මුලසනේ සභාපතිතුමනි, අපි මේක පාර්ලිමේන්තුවේ කියනකොට අපිට නඩු දානවා කියනවා මුදල් ඇමතිතුමා. අගමැතුමා තර්ජනය කරනවා අපිට වරප්‍රසාද කමිටු වලට ගෙනියන්න කියලා. දැන් තමුන්හන්සේලා දැක්කා රටම බලාගෙන ඉඳදී ජනාධිපති කොමිසමට අනිකා මහත්මිය ඇවිල්ලා සාක්ෂිය දෙනවා. ඇමතිවරයාගේ බිරිඳ යනවා සුපිරි නිවස බලන්න. බලන්න ගියාට පස්සේ එතනින් කෝල් එක ගන්න අර්ජුන් ඇලොසියස්ට. එතුමා එතෙන් එනවා. අර්ජුන් ඇලොසියස් කුලිය ගෙවනවා. ඇමතිවරයා අතුරු පවුල ඉන්නේ නිවසේ. මුදල් ඇමතිවරයා බැඳුම් කර සිද්ධියට සම්බන්ධ ඇමතිවරයා. අපි මේවා කිව්වා. අපි කිව්වම මේවා පිළිගත්තේ නැහැ. අද මේ කොමිසම ඉදිරියේ සියල්ල එළිදරව් වෙනවා. දැන් ගරු අතිගරු ජනාධිපතිතුමනි ඊයේ කොමිසම කැඳෙව්වා මුදල් ඇමතිවරයාව. හිටපු මුදල් ඇමතිවරයා. එතුමා කිව්වා අද කැබිනට් මණ්ඩලයේ තියෙන නිසා එතුමාට එන්න වෙන්නේ නැහැ කියලා. කොමිසම ඇහුවා එතුමගෙන් කවද දෙන්න පුළුවන් කියලා. එතුමා ලියුමක් යවනවා අගෝස්තු 25 වෙනිදා මම කොමිසමට එන්නම් කියලා. අපිට එහෙම ජනාධිපතිතුමනි කොමිසමකට ගියේ නැත්නම් අපි වල්ලා හිරේ දානවා. දැන් කොමිසම අදරස් වෙලා තීරණය කරා. කොමිසම අදරස් වෙලා තීරණය කරා හෙට වහාම විදේශ ඇමතිතුමා කොමිසම හැම ඉදිරියෙන් ඉන්න ඕනි කියලා. මුලසනේ සභාපතිතුමනි රටේ විදේශ කටයුතු ඇමතිවරයා මේ ගණදෙනුවට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ගණදෙනුව වෙච්ච නිසා රටට වෙච්ච පාඩුව පොලි අනුපාතය ඉහළ ගියා. මේ රටට වෙච්ච විනාශය මොනතරම් අපරාධයක්ද? මේ අපි කියවතා කර එකක්. අතිගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමාට ඉදිරිපත් කරන්නම් බිලියන 132ක් ඇමතිවරු 10 දෙනෙකුට විරුද්ධව චෝදනා බිලියන 132ක් මංගල සමරේ ඇමතිතුමා. ප්‍රාඩෝ වංචාව, ශ්‍රී ලංකන් වංචාව, වී වංචාව ඔබතුමාලට කියන්න 10 දෙනා අපි පැමිණිලි කරා බිලියන 132ක්. තමුන්නාන්සර ඉතින් කොන්ත්‍රාත් හම්බු වෙනකොට ඉතින් කොන්ත්‍රාත්කාරෝ මේක ඇගහනට මට බාධා කරන්න නෑ. මට මේක කියන්න දෙන්න. මම මුලස්සනේ සභාපතිතුමනි මේ කියලා තියෙන එක දෙයක් වැරදිනා. මම මේ කියලා තියලා දෙන එකක් වැරදිනා. කියන්න මිනිස්සන කැමතුවා. කියන්න ඔබතුමාට අවස්ථාව දෙන්න මගේ වෙලාව වෙනක් කියන්න. ඒ නිසා බිලියන 131000ක් බිලියන 131000ක් මිලියන සමා වෙන මිලියන 131000ක් බිලියන 131කට විරුද්ධව චෝදනා තියෙනවා. ඒ නිසා අපි ඒව පැත්තකට දාමු. ඒ නිසා මම අද කතා කරන්න ඕනේ උනේ මට මාව වරප්‍රසාද කමිටුවට යොමු කරන්න අගමැතිතුමා කතා නායකතුමාට නියෝග කරා. මම මේ තොරතුරු ටික සභාගත කරාම මම මන්ත්‍රීවරයෙක් හැටියට මුලසනේ සභාපතිතුමනි. දැන් එතකොට අපිට තියෙන කතා කරන අයිතිය මේ පාර්ලිමේන්තුවේ නැති කරනවා. අපිට තර්ජනය කරනවා. අපිට නිර්නාමික දුරකථන ඇමතුම් වෙනවා. අපිට තර්ජනය කරනවා. අපිට කතා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට කතා කරලා නඩු දාන්න කියලා නියෝගය වෙනවා. මේවා කිව්වහම මේ සියල්ල වෙන්නේ අරලීක මන්දිරෙන්. අපි ඒක වගකීමකින් කියනවා මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා ගරු මංගල සමරේ ඇමතුමා වැරදි තියෙනවා නම් දාන්න. ඒ චෝදනා කරන්න. අපි ඒවා හොයන්න බලන්න. ඒ පිළිබඳ අපි තර්ක කරන්නේ නැහැ. අපි ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. වැරදි නම් කවුරුත් වැරදි. ඒ පිළිබඳ ගැටලු නැහැ. හැබැයි වැරදි කිය කියා රටේ මුදල් ඇමතිවරයා ඒ විතරක්ද? එතුමාගේ පාලන කාලය තුල ජනාධිපතිතුමනි හොයපතුමාට වෙනම ගෙනත් දෙන්නම් ෆයිල් එකක්. එතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමු අනබනත්. එතුමාගේ සමාගම, එතුමාගේ දිනිය මුදල් ඇමතිවරයා හැටියට ඉඳද්දි දියණිය තාත්තට ලියනවා දෙන්න කියලා. ගුදමක් රජයට අයිති දෙන ලොකම ගුදම තාත්තා දුවට අනුමත කරන ගුදම මුදල් ඇමතිවරයා හැටියට බොන්ඩඩ් වෙයාර්හවුස් එකක්. ලංකා ඉතිහාසයේ කවද්ද ලොජිස්ටික් බිස්නස් එකක් කරන කෙනෙක් ෆයිනෑන්ස් මිනිස්ටර් කෙනෙක් වෙන්නේ? රේගුව එන්නේ මුදල් ඇමතිවරයාට. මුදල් ඇමතිවරයාට රේගුව තියද්දි රේගුව සම්බන්ධ ව්‍යාපාරිකයෙක් රටේ මුදල් ඇමති කරන්න කවද්ද? ජනාධිපතිතුමා මොනවා වුණත් ඒ විෂය ඉවත් කර අපි අවුරුදු දෙකක් හරි ගිහිල්ලා අපි ඒ පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඔබතුමාට තව විනාඩි දෙකක්
තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේක ඊටාම බරපතල තත්ත්වයක්. මේ වෙනකොට මේක හරිනම් මේ වෙනකොට හිටපු මුදල් ඇමතිවරයා වර්තමාන විදේශ කටයුතු ඇමතිවරයා හරිනම් මේ වෙනකොට ඉල්ල අස් වෙන්න ඕනේ. හරිනම් ඉල්ල අස් වෙන්න ඕනේ. ඒක තමයි යථාර්ථේ. හරිනම් ඉල්ල අස් වෙන්න ඕනේ මේ වෙනකොට. ඒ විතරක් නෙවෙයි දැන් හිටානින්ද වෙනකොට මේ කොමිසමේ සාක්ෂි අනුව තව ආණ්ඩුවේ ඉහළ ලොක්කෝ මේ කොමිසම හමුවට එන්න සිද්ධ වෙනවා. මේ බැඳුම් කර සල්ලි වලින් බැඳුම් කළ සල්ලි අරගෙන 2018න් පස්සේ මේවා ගහලා දැන් මේවා ගහලා මේවා බෙදපු කට්ටිය ඒ සියල්ල ඇලුවමින් පවතිනවා. දැන් මේවා වහගන්න පත්‍රයක් හදන්නලා තිනවා බැඳුම් කර පත්‍රේ. මොකද යුග මොකද ජන යුගය පත්‍රේ නම ජන යුගය. ජන යුගය කියලා පත්‍රයක් හදලා තිනවා. පත්‍රේ හදලා මුලස්සනේ සභාපතිතුමනි ඒ පත්‍රේ හදලා මොකද්ද කියන්නේ?
මොකද්ද පොයින්ට්
ඔෆ් පත්‍රේ හදලා කියන්නේ එකෙන්
පොයින්ට් ඔෆ් ඕඩර් ප්ලීස් ඔබ ද මයින්ඩ් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තියෙනවා ගරු
සභාපතිතුමනි. බොහොම සන්තෝසයි මේ කතාව අහන්න ලැබීම ගැන. ජනවාරි ගරු සභාපතිතුමනි මේ
මොකක්ද ඔබතුමා
පොයින්ට් ඔෆ් ඕඩර් එක කාලේ වෙදි අන්තකරද මේ කතා කරන්න ඇමති කාලේ ඒගොල්ලෝ ඇමති වෙලා හිටියා එදා කතා කරන්න
ඒක පොයින්ට් ඔෆ්
ඕඩර් ජනවාරි 8 වෙනි
කරුණාකරලා ඔබතුමා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න ඔබතුමා ඔබතුමා කරුණාකරලා වාඩි වෙන්න ඔබතුමා කතා කරන්න
බොහොම ස්තුතියි මුලස්සනේ සභාපතිතුමනි පාත් මුලස්සනේ
සභාපතිතුමනි
මුලස්සනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ මම කියාගෙන ආවේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බීලා එන්න බෑ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බීලා එන්න බෑ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඌරෝ වෙඩි තියන්න බෑ හරි ඒ නිසා මේ ඌරංගේ තත්තර මන්ත්‍රීවරු පත් වෙනවට මට කරන්න දෙයක්
නැහැ
ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ හැමදාම මන්ත්‍රීවරයෙකුට දෙයක් කියන්න අයිතියක් තියෙනවා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ මේ වෙච්ච වංචාව පිළිබඳ මේ වෙච්ච වංචාව පිළිබඳ හරිනම් මේ වෙනකොට මුලස්සනේ අමැතිවරයා විදේශ අමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි එතුමා ඉල්ලා අස්විය යුතුයි හරිනම් ඒ නිසා මේක තේරෙන්නේ නැති ඒ නිසා විදේශ අමැතිතුගෙන් පඩිගත්ත හෙන්චයියෝ මාසයකට ලක්ෂ භාග පඩිගත්ත හෙන්චයියෝ
අවසාන කරලා
මුදල් අමාත්‍යංශයේ සල්ලි වලින් පඩිගත්ත මිනිස්සු අද මෙතන කතා කරනවා මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් අමාත්‍යංශයේ පඩි දෙන්න පුළුවන් මංගල සමරැ අමතුමා කවදාවත් ගෞරවනීය අමතිවරයෙක් ඒ වගේ දේවල් කරන්නේ නැහැ අමතිවරු පඩි ගෙවලා තියාගත්තා තමන්ගේ කුණු හොද ගන්න දැන් කුණු හොද ගන්න දැක්කම කතා කරාම කෑ ගහනවා දැන් මේතර ඉන්නවා ගෞරවනීය එක්සත් ජාතික පක්ෂ අමතුරු කවුරුත් කතා කරන්නේ නැහැ ඒක පිළිගන්නවා ඒ ගෞරවනීය අමතුරු පිළිගන්නවා කතා කරන්නේ
නැහැ ඔබතුමා අවසන් කරන්න
හොඳයි අවසන් කරන සභාපතිතුමනි ඒ නිසා ඒ විතරක් නෙවෙයි ලොතරැය්‍ය මේ සියල්ල කතා කරොත් අපිට වෙලා නැහැ ඒ අනිත්‍යව සියල්ල අපි පැත්තකට දාමු ඒ නිසා ජනාධිපතිතුමත් මේක ඉන්න නිසා ජනාධිපතිතුමනි දැන් මේ කොමිසම පත් කළා මාස 6යි ඔබතුමා තව මාස 3ක් දීර්ඝ කරා ඒ නිසා මේ කොමිසමේ අවශ්‍ය සියලු තොරතුරු ලැබිලා තියෙනවා කෝප් කමිටු වාර්තා දෙකක් තියෙනවා විගණකාධිපතිතුමා ඇවිල්ලා අමුවෙන්ම සාක්ෂිය දීලා ගියා ඒ වගේම ෆෑන් ඒෂියා බැංකුවේ නිලධාරීන් මහ බැංකුවේ නිලධාරීන් අවශ්‍ය සියලු සාක්ෂි මේකට දීලා තියෙනවා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ආයේ මේට වැඩි දෙයක් කතා කරන්න දෙයක් නැහැ ඒ විතරක් නෙවෙයි සාක්ෂි කරුවන්ට බලපෑම් කරනවා ඔවුන් ජනාධිපති කොමිසමට අවිල්ල කියනවා ඒ වගේම දුරකථන ඇමතුම් එනිකා මහත්මියට ඒ අස්සම් කරපු කිවිසුම් කපලා පුච්චලා දාන්න කියලා අර්ජුන් ඇලොසියස් මහත්තයා කියපු දේ අපි ඒ කිව්වා අපි දැක්කා දැන් මේ වගේ බලපෑම් කරන නමුත් සියලු සාක්ෂි ලැබිලා ඉවරයි ඒ නිසා ඔබතුමාලාට අපිට ඕනේ චෝදනාවක් කියලා කෑ ගහන්න කමක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ ඕනේ චෝදනාවක් කියන්න අපිට දැන් අවුරුදු දෙකමාරක් අපිට චෝදනා එල්ල කරලා මහින්දානන්ද අලුත්ගම කියලා හොරු කියලා නඩු දාලා අපිට පත්‍ර පිටු ගාලා දාලා අන්තිමට අධිකරණේ නඩු දැම්මා නඩු දාලා නීතිපතිට යොමු කරා මොකද්ද මට තියෙන චෝදනාව රුපියල් 110ක් වෘත්තීය සමිතියෙන් මම සල්ලි ගත්තා කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක මං කාර්යාලයක් තියෙනවා කියලා මම ගෙනම්න මම කොහෙවත් නැති කැරම් බෝඩ් එකකට මම සම්බන්ධයි කියලා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මහින්දානන්ද අලුත්ගමගේ කවුද කියලා දන්නවා අලුත්ගමගේ කවුද කියලා දන්නවා ඒ නිසා ඒක නම් මං කතා කරන්න යන්නේ
නැහැ අවසාන කරන්න
මුලස්සනේ සභාපතිතුමනි අවසාන වශයෙන් මෙවැනි දේ අපි කියන්නේ සාධාරණයක් මංගල සමර රැමතුමා ඔබතුමාට අපි ගරු කරනවා ඉතින් ඒ නිසා අපි කියන්නේ මෙවැනි දේවල් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් සිදු වුණා ඒක හොඳ නැහැ ඒ නිසා දැන් කොමිසම පත් වෙලා තියෙනවා පරීක්ෂණ පැවැත්වෙනවා ඒ නිසා මේවට විරුද්ධ ආණ්ඩුව කඩිනමින් කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින්
මම
නියඩ වෙනවා බොහොම ස්තුතියි
Honorable Charles Nirmalanandan you have 12 minutes 12 minutes
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே இன்று இலங்கையின் அந்நிய செலாவணி தொடர்பாக அந்நிய செலாவணியை அதிகரிக்கின்ற சட்ட மூலம் திருத்தமாக கொண்டு வரப்படுகிறது அந்த நேரத்தில் என்னை பேச அனுமதித்ததற்காக நன்றியை தெரிவித்துக் கொள்கிறேன் அந்நிய செலாவணி அதிகரிக்கின்ற சட்டமூலத்தை இந்த பாராளுமன்றத்தில் பிரதம மந்திரியால் கொண்டு வரப்பட்டது ஆனால் அந்நிய செலாவணி அதிகரிக்கின்ற இந்த சட்டமூலத்தை கொண்டு வருகின்ற போது இலங்கையில் பல மோசடி சம்பவங்கள் அதாவது மிகப்பெரிய போதைப்பொருள் கடத்தல்கள் இங்கு நடைபெற்று கொண்டிருக்கிறது குறிப்பாக வடக்கில் பல ஆயிரம் கிலோக்கள் பருமதியான கஞ்சாக்கள் கடந்த காலங்களில் பிடிபட்டிருக்கிறது அதேபோன்று ரத்மலானை சதோசாவுக்கு கொண்டு வரப்பட்ட சீனியில் 320 கோடி ரூபாய் பருமதியான போதைப்பொருள் பொருட்கள் பிடிபட்டிருக்கிறது. இந்த கடத்தல்களுக்கு பின்னால் அல்லது இந்த கடத்தல்களின் மூலம் இந்த அரசாங்கம் அந்நிய செலாவணியை பெற்றுக்கொள்ள முயல்கிறதா என்ற சந்தேகம் எழுகிறது. ஏனென்று சொன்னால் இவ்வளவு காலமும் பிடிக்கப்பட்ட கஞ்சாக்களுக்கு உரிமையாளர்களை இந்த அரசாங்கம் கைது செய்யவில்லை. அதே நேரத்தில் அந்த கைது செய்வதற்குரிய நடவடிக்கைகளையும் இந்த அரசாங்கம் எடுக்கவில்லை. அண்மையில் ரத்மலானை சதோசா களஞ்சிய சாலையில் பிடிக்கப்பட்ட இந்த போதைப்பொருள் என்பது எவ்வாறு கொண்டு வரப்பட்டது அல்லது இது பிடிபட்டதை விட மேலதிகமாக எவ்வளவு போதைப்பொருட்கள் இந்த இலங்கைக்குள் கொண்டு வரப்பட்டிருக்கிறது என்பதை இந்த அரசாங்கம் தெளிவுபடுத்த வேண்டும். உண்மையில் உரிமையாளர்கள் கண்டுபிடிக்கப்படாவிட்டால் போதைப்பொருட்களின் மூலம் அந்நிய செலாவணியை பெற்றுக்கொள்வதற்கு இந்த அரசாங்கம் முயற்சி செய்கிறது என்பதைத்தான் மக்கள் கதைத்து கொண்டிருக்கிறார்கள். ஏனென்று சொன்னால் உண்மையில் ஒரு மிகப்பெரிய கடத்தல்களை செய்கின்ற போது அந்த பொருட்கள் மட்டும் பிடிபடுகிறது. அந்த பொருட்கள் பிடிபட்ட பின்னணியில் ஒரு சில நபர்களும் பிடிபடுகிறார்கள். ஆனால் உண்மையில் அதனுடைய உரிமையாளர் யார் என்பதை இந்த அரசாங்கம் கண்டுபிடிக்க முயல்வதில்லை. அல்லது இந்த நாட்டினுடைய புலனாய்வுத்துறை அதற்குரிய தகுதி வாய்ந்த தரத்தில் இல்லையா அல்லது அவர்களை விசாரணை செய்வதற்குரிய அனுமதியை இந்த அரசாங்கத்தில் இருக்கின்ற பொறுப்பு வாய்ந்தவர்கள் வழங்கவில்லையா என்பது கேள்விக்குறியாக இருக்கிறது. உண்மையில் அந்நிய செலாவணியை அதிகரிக்கின்ற போது அதிகரிப்பதற்காக நாங்கள் இந்த பாராளுமன்றத்தில் சட்ட மூலங்களை கொண்டு வருகின்றோம். அதே நேரத்தில் எங்களுடைய வடக்கு பிரதேசங்களில் ஒவ்வொரு மக்களுடைய வாழ்வாதாரங்களை குறிப்பாக யுத்தத்தால் பாதிக்கப்பட்ட மக்களுடைய பெண் தலைமைத்துவமாக கொண்ட பெண்களுடைய அல்லது புனர்வாழ்வு பெற்ற போராளிகளுடைய அல்லது யுத்தத்தால் அங்கமீனவர்களுடைய வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்காக இந்த அரசாங்கம் எந்த வகையில் முயற்சிகள் எடுத்துக்கொண்டிருக்கிறது என்பதையும் நான் இந்த சபையின் கவனத்திற்கு கொண்டு வருகின்றேன். உண்மையில் இந்த ஒரு கிராமத்தினுடைய அல்லது அந்த கிராம மக்கள் பயன்பெறுகின்ற வகையில் அந்த மக்களுடைய வாழ்வாதாரத்தை நாங்கள் ஒவ்வொரு கிராமங்களிலும் வடக்கில் மட்டுமல்ல இந்த இலங்கையில் இருக்கின்ற எல்லா கிராமங்களிலும் மக்களுடைய வாழ்வாதாரத்தை நாங்கள் கட்டி எழுப்புகின்ற போது அது மிகப்பெரிய அந்நிய செலாவணியை எங்களுடைய நாட்டிற்கு பெற்றுத்தரும் என்பதையும் இந்த சபையில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் அந்நிய செலாவணி அதிகரிக்கின்ற இந்த நேரத்தில் எங்களுடைய நாட்டில் இயற்கை வளங்கள் அழிக்கப்பட்டு கொண்டு செல்கிறது. இயற்கை வளங்கள் அழிக்கப்பட்டதன் காரணத்தால் கடந்த காலங்களில் அழிக்கப்பட்டதன் காரணத்தால் தற்பொழுது நாட்டில் மிகப்பெரிய ஒரு வறட்சியை எங்களுடைய மக்கள் எதிர்நோக்கியிருக்கிறார்கள். இந்த வறட்சியை நாங்கள் எப்படி கையாள்வது, இந்த வறட்சியால் பாதிக்கப்பட்ட மக்களுக்கு இந்த வறட்சியில் இருந்து எப்படி நாங்கள் அவர்களுடைய வாழ்வாதாரத்தை அவர்களுடைய இயல்பான வாழ்க்கையை கொண்டு செல்வதற்கு இந்த அரசாங்கம் நடவடிக்கை எடுப்பதென்ப ஒரு திட்டமிடலை அல்ல அதுக்கென்ற ஒரு குழுவை இந்த அரசாங்கம் ஏன் குறிப்பிடவில்லை? குறிப்பாக தற்பொழுது இங்கே இருந்து சென்ற ஜனாதிபதி கூட இந்த வறட்சியால் பாதிக்கப்பட்ட மக்கள் தொடர்பாக அவருடைய கவனம் குறைவாக இருக்கிறது என்பதையும் இந்த நேரத்தில் சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஏனென்று சொன்னால் நேற்று ஒரு பத்திரிகையில் படித்தேன், முல்லைத்தீவு மாவட்டத்தில் குமுளமுலை என்ற பிரதேசத்தில் தங்கபுரம் என்ற கிராமத்தில் குடிக்கிறதுக்கு நீர் இல்லாமல் அங்குள்ள மக்கள் மிகவும் அவஸ்தைப்படுகிறார்கள். குடிக்கிறதுக்கு தண்ணி இல்லாமல் எங்களுடைய பிரதேசங்களில் மக்கள் அவஸ்தைப்படுகின்ற போது, அந்த முல்லைத்தீவு மாவட்டத்தில் 2 வருடங்களுக்கு முன்பு காடுகள் அளித்தார்கள். காடுகள் அளித்தபோது நான் கௌரவ ஜனாதிபதி என அவர்களுடைய கவனத்திற்கு கொண்டு வந்தேன். அதன்போது கௌரவ ஜனாதிபதி அவர்கள் அந்த காடழிப்பை நிப்பாட்டியிருந்தார். ஆனால் தற்பொழுது அந்த காடை அனுமதி இல்லாமல் அளிக்கப்பெற்ற அந்த காடை அனுமதி பெற்று அளிப்பதற்கு நடவடிக்கை எடுக்கிறார்கள். உண்மையில் எங்களுடைய பிரதேசங்களில், குறிப்பாக வடக்கு பிரதேசத்தில், இந்த மரங்களை அழிப்பதன் மூலம் மிகப்பெரிய வறட்சியை தற்பொழுது நாங்கள் அனுபவித்துக் கொண்டிருக்கிறோம். மன்னாரில் வில்பத்து என்ற பிரதேசத்தில் காடுகள் ஏற்கனவே அழிக்கப்பட்டிருக்கிறது. அது வெளியில் பார்த்தால் அது காடுகள் அழிக்கப்பட்டது போன்று தெரியாது. உள்ளுக்கு சென்று பார்த்தால்தான் அதற்குரிய காடுகள் எவ்வளவு அழிக்கப்பட்டிருக்கிறது என்பதை நன்கு அறிய முடியும். அந்த விடயத்தில் நான் நினைக்கின்றேன், மன்னார் மாவட்டத்தைச் சேர்ந்த கடற்படை அதிகாரிகளுக்கு தெரியும், முள்ளிக்குளம் பிரதேசத்தில், வில்பத்து பிரதேசத்தில் எவ்வளவு காடுகள் அழிக்கப்பட்டிருக்கின்ற விவரம் அங்குள்ள கடற்படை அதிகாரிகளிடம் இருக்கிறது. அதேபோன்று முல்லைத்தீவு பிரதேசத்தில் 2 வருடங்களுக்கு முன்பு அழிக்கப்பெற்ற காடுகளை தற்பொழுது அனுமதி எடுத்து அழிப்பதற்கு நடவடிக்கை எடுக்கிறார்கள். அந்த வகையில் காடுகள் அழிக்கப்படுவதை கௌரவ ஜனாதிபதி அவர்கள் நிறுத்த வேண்டும். ஏனென்று சொன்னால் வன அமைச்சரும் அவரே அந்த வகையில் எங்களுடைய பிரதேசங்கள் இருக்கின்ற வளங்களை அளிப்பதை அங்குள்ள மக்கள், நாங்கள் முற்றுமுழுதாக எதிர்க்கிறோம். அந்த வளங்களை கடந்த காலங்களில் யுத்தம் நடைபெற்றது.
You have two more minutes. Two minutes.
அங்கு யுத்தம் நடைபெற்றது. மிகப்பெரிய யுத்தம் முல்லைத்தீவு மாவட்டத்தில் நடைபெற்றது. ஆனால் நீங்கள் தற்பொழுது முல்லைத்தீவு மாவட்டத்திற்கு சென்று பாருங்கள், அங்கு எவ்வளவு தேக்கு மரங்கள் நாட்டப்பட்டு உருவாக்கப்பட்டிருக்கிறது. உண்மையில் விடுதலை புலிகளின் காலத்தில் அந்த இயற்கை வளங்கள் பாதுகாக்கப்பட்டு அந்த புதிய வகை புதிய மரங்களை நட்டு அவர்கள் ஒரு மிகப்பெரிய ஒரு சோலையாக முல்லைத்தீவு மாவட்டத்தை வைத்திருந்தார்கள். ஆனால் இன்று அந்த காடுகள் அரசியல் பலம் மிக்கவர்களால் அழிக்கப்படுகிறது. இதை வன்மையாக கண்டிப்பதோடு, மக்கள் மீள்குடியேறுவதாக இருந்தால், யுத்தத்துக்கு முன்பு அங்கிருந்து இடம்பெயர்ந்த மக்கள் மீள்குடியேறுவதாக இருந்தால் காடு அழிக்க வேண்டிய பிரதேசம் அல்லாத பிரதேசங்களில் அந்த மக்களை மீள்குடியேற்றம் செய்யலாம். அதற்கு யாரும் எதிர்ப்பல்ல என்பதையும் நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் ஒரு அரசியல் சார்ந்த, அரசியல் பலமுள்ள, ஒரு அரசியல் ரீதியாக செல்வாக்குடையவர்கள் இலங்கையில் எந்த பிரதேசத்திலும் சென்று அரச காணியை பெற்றுக்கொள்கிறார்கள். அங்கு வீடுகளை அரசாங்கத்தின் மூலம் பெற்றுக்கொள்கிறார்கள். மீண்டும் புற மாவட்டங்களுக்கு சென்று அங்குள்ள அரச காணியை பெற்றுக்கொள்கிறார்கள், வீடுகள் பெற்றுக்கொள்கிறார்கள். இப்படி இங்குள்ள செயல்பாடுகள், அரசாங்கத்தினுடைய செயல்பாடுகள் அரசாங்கத்தை சார்ந்தவர்களுக்கு ஒரு மாதிரியும், அரசாங்கத்தோடு இல்லாதவர்களுக்கு ஒரு மாதிரியுமாக செயல்பாடுகள் இருக்கிறது. ஆகவே இங்குள்ள இலங்கையில் உள்ள சகல மக்களையும் எல்லா விதத்திலையும் ஒரே மாதிரி பார்க்க வேண்டுமென்று இந்த நாட்டினுடைய ஜனாதிபதி அவருக்கும், இந்த பிரதமர் உட்பட இந்த அரசாங்கத்தில் உள்ள அங்கம் வகிக்கின்ற அமைச்சர்கள் அத்தனை பேருக்கும் நான் எங்களுடைய மக்கள் சார்ந்த கோரிக்கையை விட்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. தேங்க்யூ. கரு சுஜீவசேனா அமாத்துமா அபது மாற வினாடி ஹதாய்
சேனசிங்க
சுஜீவ சேனசிங்க கரு அமத்துமா ஏமாய் மங்கி
சுத்தி சபாபத்துமணி ஏக தப்பி வேட மீது அவசர கூட கப்பி அமாத்தியாச நம்ம அமுத்தனோட வெட்டாமத்துக்கு என்ன அப்பி மைதானே அப்பி விசேஷம் அப்பி அலுத் முதல் அமாத்தியான ஸ்தூதிவந்த வேணவா பிராயக்க தாட்ச මුදල් අමාත්‍යවරයෙක් එතුමා විශාල කාර්යභාරයක් අපේ ඉදිරි ගමන සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වන සංවර්ධනය මේ රටේ මේ අවුරුද්දක ඉදිරි අවුරුද්දක අපි හොඳ අත්තිවාරමක් දාලා තියෙනවා. ඒ අත්තිවාරම උඩ විශාල සංවර්ධනයක් ඩොලර් බිලියන 10ක වගේ ප්‍රමාණයක් අවුරුදු 3-4ක් යනකොට ගෙනල්ලා කර්මාන්තපුර පටන් අරන් ඒ සඳහා මම සුපතන එතුමාට එතුමාගේ ඒ කාලය තුල එතුමාට උපරිම මේ රටේ ඉදිරි අනාගතය වෙන ඉටුකරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමත් එතුමාගේ ගුණ වර්ණනා කරා හොඳයි අපිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පවා මේ අපේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ හොඳ ඒ වගේම දක්ෂතාවය සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයකින් මං හිතන්නේ ඉන්න එක. ඒ වගේම එතුමා දිගින් දිගටම කතා කරා මේ ජනාධිපති කොමිසමේ මේ ඉදිරිපත් වෙන කරුණු සම්බන්ධයෙන්. දැන් මේ රටටම අමතක වෙලා තියෙනවා මේ ජනාධිපති කොමිසම ඇතිවෙන්න මේවා මේ විශේෂයෙන්ම රටේ ඒ අවස්ථාවේදී කතාබහට ලක් වුණු දෙයක් සම්බන්ධයෙන් ඉතා කෙටි කාලයක් තුල මේට අදාළව පරීක්ෂණ කරලා ඉතාමත් කෙටි කාලයක් තුල මේ වර්තමානයේ සිදුවන සිදුවීමක් සම්බන්ධයෙන් මේ වෙනකොට පරීක්ෂණ කටයුතු පවත්වමින් perpetual treasuries ආයතනය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක විශ්ලේෂණයක් මේ වෙනකොට සිදු වෙනවා. හැබැයි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි මතක් කරනවා මේ perpetual treasuries ඒ වගේම entrust ඔබතුමාලගේ මන්ත්‍රීවරයෙක්ගේ මල්ලි කෙනෙක්ගේ මන්ත්‍රීගෙන්ගේ පවුලේ බිලියන 9.5ක් ගිල්ලා. දැන් අපි ආනේ ජනාධිපතිතුමාගෙනි වගමැතිතුමාගෙනි මේවට කොහොමද ජනාධිපති කොමිසම් පත් කරනවා? දැන් මම මුදල් අමතුමාගෙනුත් ඉල්ලා හිටනවා. මුදල් අමතුමා බිලියන 9.5ක් entrust සමාගම බිලියන 5ක් මහා බැංකුවෙන් බිලියන 4.5ක් අපේ රටේ ආයෝජකයින්ගේ ගිල්ලට පස්සේ ඒවට මේ රටේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන අපි ආඩම්බර වෙනවා ය මොනවාරි යම්කිසි ආකාරයක දූෂණයක් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඒ සම්බන්ධයෙන් දඩුවමක් දෙන්න මේ ආණ්ඩුවට කොන්දක් තියෙනවා. මේ ආණ්ඩුව විශේෂයෙන් විනිවිදභාවයෙන් ඒ වගේම දූෂණයට විරුද්ධව කටයුතු කරපු ආණ්ඩුවක් වශයෙන් අපි සන්තෝෂ වෙනවා මේ ආණ්ඩුවට කාගෙද කියලා බලන්නේ නැතුව ඒ නීති ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන්. හැබැයි මේක රටේ අපේ ජනතාවට අමතක වෙන්න පුළුවන්. මම පෙන්නුවොත් එහෙම මේ විශේෂයෙන්ම රාජපක්ෂ පෞලෙමට හම්බුණා මේ තියෙන රුපියල් මිලියන 2873ක දේපල මයිකින් එකට කියන්නම් ඕන. විස්තරේ අංක 28 බ්‍රවුන් සිල් මාතර අක්කර 1 රූඩ් එකයි විශාලත්වයේ යුතු ඉඩම රුපියල් 1,560යි. මල්වාන ඉඩම රුපියල් 1,1900යි. උරුතොට ගම්පහ අක්කර 1 වටිනාකම 1,1500යි. අංක 173(2) මිහිඳුමාව දෙහිවල දකුණ රුපියල් 490යි ලක්ෂ. සිරිබෝප්ප කැලය හම්බන්තොට රුපියල් 116යි. සිරිබෝපුර කැලය හම්බන්තොට රුපියල් 116යි. තව කෑල්ලක් රුපියල් 116යි. ඕබි රතේ ජංගම විකාශ රතේ CN නාලිකාව රුපියල් 1,800යි. මේ ආකාරයෙන් මුදල් ලැබෙතුමනි දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ නැත්තේයි. දැන් ඔබතුමාගේ අපි විශේෂයෙන්ම ඔබතුමාගේ විදේශ විනිමය සම්බන්ධයෙන් පණ කෙටුම්පත් සම්බන්ධයෙන් අපි ඔබතුමාට සහයෝගය ලබා දෙන්නේ මුදල් අමාත්‍යතුමනි මේ රට ඉදිරියේදී දියුණු වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා. ඉතා කෙටි කාලය ඇතුළත තව අවුරුද්දක් යනකොට කර්මාන්ත කලාප ආයෝජන කලාප විශාල ප්‍රමාණයක් කළුතර මේ වෙනකොට මම වැඩ කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් ඒ සමාගමත් එක්ක කතා කරගෙන අක්කර 700ක් අපි කළුතර අපි දිනු කරන්න බලාපොරොත්තු වෙන අවුරුද්දක් යනකොට මේක අපි පටන් ගන්නවා. අවුරුද්දක් මාස 4ක් 5ක් යනකොට පටන් ගන්නවා. අපි කර්මාන්ත 200ක් මේ සම්බන්ධයෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. විශාල ආයෝජන ප්‍රමාණයක් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් බිලියන 9ක විශේෂයෙන්ම තෙල් පිරි පහදුවක් ඒ වගේම ගෑස් අපේ ලයින් දෙකක් සිමෙන්ති කර්මාන්ත දෙකක් ඒ වගේම හම්බන්තොට වරාය දිනු කිරීම මත්තල ගුවන්තොටුපළ දිනු කිරීම ත්‍රිකුණමල වරාය දිනු කිරීම මේ ආදිය තුලින් බිලියන 9ක් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබතුමා මේ ගෙනාපු එක හොඳයි. මොකද මුදල් අමාත්‍යතුමනි ගිය අවුරුදු 10 ඇතුළ වාස්තු වෙන අනක්කාර ඇමතුමා දැක්වූ ආකාරය මන්තුමා. ඔව් හරි. නෑ ඔබතුමාට මං කියන ඔබතුමා මුදල් අමාත්‍යතුමා මෙතන ඉන්නේ ඉඳලා එතුමා වෙනුවෙන් මේකේ ඒ අවුරුදු 10 ඇතුළ 2005 ඉඳන් 2015 වෙනකන් මුදල් අමාත්‍යතුමනි මේකේ අපේ රටෙන් එළියට ගිහලා තිනවා ඩොලර් බිලියන 10ක්. ඩොලර් බිලියන 10ක් නීත්‍යානුකූල නොවන ආකාරයේ හොරසල්ලි මේ රටෙන් එළියට ගිහලා තිනවා. මේකේ කෙලින්ම අත අපේ ඇඟිල්ල දික් වෙන්නේ ගිය ආණ්ඩුවේ හිටපු පාලකයන්ට. ඒ බිරිස ඩොලර් බිලියන 10ක් මේ රටෙන් අරගෙන අපි විද්‍යා මන්ත්‍රීතුමාල අපි දන්නවා මේ රටේ නීති වලට අසු වෙන්නේ නැහැ. එතකොට මේ වගේ මුදලක් අපේ පිටරටේ අපේ රටෙන් පිටරට යනකොට අපිට විශාල වශයෙන් ආර්ථික වශයෙන් අපේ රට අදගෙන වැටෙනවා.
ඒක තමයි අපේ අන්තිම අවුරුදු 10 ඇතුළ අපේ අපනයන 120කින් පල්ලයට ගිහිල්ලා තියෙනවා. ලෝක අපි වෙළඳපොලේ බැලුවොත් 0.09 තිබ්බ එක 2005 දී 0.04 ට 0.05 කින් මේ අපනයන ඇද වැටුණා. කිසිම ආර්ථික සංවර්ධනයක් සිදු වුණේ නැහැ. ඉතින් අපි ඉල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලන්නේ එතුමා කිව්වා මාස 3න් එතුමාට හොරු අල්ලන්න පුළුවන් කියලා. අපි ඉල්ලා හිටනවා එතුමාගෙන් ජනාධිපති කොමිසම් දාන්න මේ ඉන්ට්‍රස්ට් එකට, ෆස් කැපිටල් එකට. මේ ඔක්කොම මේ බොන්ඩ් ඉෂු සම්බන්ධයෙන් ගිය ආණ්ඩුව කාලේ මේවට ටෙන්ඩර් නැතුව දුන්නේ මේවට මේ ලයිසන් එක මේ තුනටම. මේවා ගිය ආණ්ඩුවේ හිටපු ජනාධිපතිතුමාගේ දරුවන්ගේ හොඳ යාළුවෝ මේ කට්ටිය. මේ කට්ටිය තමයි දුන්නේ. අපිට පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න අනිවාර්යෙන් මේ ආයතන තුනට ජනාධිපතිතුමාට පුළුවන් නම් කොමිෂන් සභාව ඇති කරලා ජනාධිපති කොමිෂන් සභාව. ඒ වගේම අනිත් මුදල් වලට බිලියන ඩොලර් බිලියන 5ක මුදල් ප්‍රමාණයක් වංචා කරලා ඩුබායි රටේ තියෙනවල ඩොලර් මිලියන 600ක් 700ක්. තව සීෂෙස් වල තියෙනවල තව ඩොලර් මිලියන 700ක් 800ක්. මේවටයි ජනාධිපති කොමිසම් පත් කරන්නේ නැත්තේ මිඩ් ඩීල් එක. ඩොලර් මිලියන ගානක මිඩ් ඩීල් එක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන්. කොහොම මේවට ජනාධිපති කොමිසම් පත් කරනවා? අපිත් ඉල්ලා හිටින්නේ අපි මේ ආණ්ඩුව ගේනකොට අපි මාන්සි වුණා දූෂණය ගැන අපි කතා කරා. අපි ඉල්ලා හිටනවා ජනාධිපතිතුමාගේ ඒ වගේ අගමැතිතුමාගෙන් මේ සම්බන්ධනොත් ජනාධිපති කොමිසම් නැති කරලා ඇති කරන්න තියෙන බාධා මොකද්ද? ප්‍රායෝගික අපහසුතාවය මොකද්ද? මේ සියල්ල සම්බන්ධයෙන් මේක ඉන්නවා අපි කෙන්දක් තමයි මතු කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී ජනාධිපති කොමිසම් මගින්. තව කඳු ගාණක් තියෙනවා මේ රටේ. පසුගිය අවුරුදු 10 ඇතුළ 15 ඇතුළ මේ රටේ ඉදි කරපු වංචාව සම්බන්ධයෙන් දූෂණය සම්බන්ධයෙන් කඳු.
තව
විනාඩියක් තියෙනවා. ඒකට නීතිය කරන්නේ
නැහැ.
ඒ ඉඳ අපි ඉල්ලා හිටනවා ඉතා ඉක්මනින්. මේව අපිට කරන්න බෑ. අපි පොඩි අමාත්‍යවරු. මේවට උත්තර දෙන්න පුළුවන් ජනාධිපතිතුමාටත් ඒ වගේම අගමැතිතුමාටත්. අපි ඉල්ලා හිටිනවා කොමිෂන් සභාව පත්කරන්න විශේෂ අධිකරණ පුළුවන් නම් පත්කරන්න අපි තුමාට යෝජනා කරා. විශේෂ අධිකරණයක් පත්කරන්න කියලා මුලින් ඉඳන්. ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී විශාල සංවර්ධනයක් අපි කරනවා. අපි කාර්මික වෙළඳ කලාප කීපයක්ම අක්කර 20000ක ප්‍රමාණය මේ රටේ සංවර්ධනය කරනවා. හම්බන්තොට අක්කර 3000ක්, මොණ්ඩරාගල අක්කර ඔබතුමාගේ මොණ්ඩරාගල අක්කර 7000ක්, මාතර අක්කර 2000ක්, කළුතර අක්කර 2000ක්, ගාල් අක්කර 2000ක්, නුවර කුරුණෑගල ප්‍රදේශයේ අක්කර තව 1000ක් 1500ක්. මේ වෙනකොට අපි වැඩ පටන් අරන් තියෙනවා. රෝජනා සමාගම තායිලන්තේ මේ වෙනකොට අපිත් එක්ක කතා කරලා දවස ගානේ අපි හම්බෙනවා. RDA එක, විදුලි බල මණ්ඩලය, ජල සියල්ල අපි සම්පාදනය කරනවා. මිල්ලනිය සහ මිල්ලෑව කියන ප්‍රදේශයේ කළුතර ආසනය අක්කර 300 ගානක් අක්කර 200 ගානක්. බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් අපි මුල්ගල් තියල එක පටන් ගන්න. එහෙන් පටන් ගත්තොත් අපිට සභාපතිතුමනි අවුරුදු දෙකක් යනකොට පුළුවන් කාර්මික ආයතන 200ක් වගේ ප්‍රමාණයක් හොණ්ඩා වගේ ඉතා ලෝකයේ බලවත් ආයතන අපිට මේ රටේ ඉදිරි අනාගතයට අපේ තරුණයන්ට රැකියා උත්පාදනය කරන්නත් ආදායම ලබා ගන්නත් මේ රට විශාල සංවර්ධනයකට අපේ විශේෂයෙන්ම අගමැතිතුමාගේ 40 වෙනි සංවත්සරයේ අපි සමරන අවස්ථාවේදී එතුමාගේ දැනුම එතුමාගේ හැකියාව ඉදිරි අනාගතය සඳහා මේ රටේ මැලේසියාව බවට පත් කරන්න පුළුවන් අනාගතයක් අපේ දක්ෂ මුදල් ඇමතිරියක එක බලාපොරොත්තු වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ ඒ කාර්යභාරය අපි කරන ගමන් බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා විශේෂයෙන් හොර දූෂණ සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ කොමිෂන් සභාව ඇති කරලා ඒ ආයතන වලට නියෝග කරලා ඒ සම්බන්ධයෙන් ඒවට වැඩිදිකරුවන් අධිකරණයට ගෙනල්ලා ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරයි කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු විජිතහෙරත් මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 15යි.
ගරු මුලස්සනරුඩ මන්ත්‍රීතුමනි, අද මේ ගෙනාපු විදේශ විනිමය පිළිබඳ පනතෙන් ඇත්තටම එක පැත්තකින් ප්‍රාග්ධන ගිනුමත්, අනිත් පැත්තෙන් ජංගම ගිනුමත් සීමා ඉක්මවමින් විවෘත කිරීමක් සිද්ධ වෙනවා. විවෘත ආර්ථිකයට අවුරුදු 40ක් පිරෙන අවස්ථාවේ ඔබතුමල්ලා මෙතෙක් තිබුණු සීමා මායිම් ඉවත් කරලා මුදල් ඇමතිතුමාගේ වචනෙන්ම කියනවනම් සම්පූර්ණ ලිබරලයිසේෂන් එකකට, ලිබල් කරන එකට දැන් ආර්ථිකයේ ගෙනියන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ තියෙන අනතුර අපි මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම ලෝක ආර්ථික අර්බුදය ඇති වෙච්ච වෙලාවේ 2008 නැගෙනහිර ආසියාවේ ආර්ථිකය කඩාගෙන වැටිච්ච වෙලාවේ අපේ රට බේරුණේ අපි මේ ගිනුම් ඕනවට වඩා විවෘත කළා නොතිබුණු නිසා. ඒ නිසා එදා සෝරොස්ලට ඕන විදිහට අපේ රට සල්ලි ගෙනල්ලා සෝරස්ලට ඕන විදිහට අපේ රටෙන් සල්ලි එකවර අදින්න පුළුවන් කමක් තිබුණ නැහැ. මොකද අපේ මේ විදේශ විනිමය පනත ශක්තිමත්ව තිබුණා. එහි ඕනවට වඩා ලිබරල් කරණයක් තිබුණ නැහැ. ඒ නිසා ඒ ලෝක ආර්ථික අවපාතයේ ඇතිවෙච්ච මොහොතේදී නැගෙනහිර ආසියාවේ බොහෝ රටවල් දකුණු කොරියාව, මැලේසියාව පවා මේ අර්බුදයට මුහුණ දීපු වෙලාවේ රටක් විදිහට අපි ආරක්ෂා වුණා අපේ විදේශ විනිමය පනත තිබිච්ච ශක්තිමත්කම නිසා. නමුත් ඔබතුමාලාද මේ කරන ලිබරල් කිරීමෙන් එවැනි අනතුරක් අනාගතයේ ඇති වෙච්ච මොහොතකදී එවැනි ආර්ථික අවපාතයක් ඇති වෙච්ච මොහොතකදී සෝරොස්ලා පන්නේ මුදල් ක්ෂණිකව රටකින් තවත් රටකට අදින මොහොතකදී අපිට ඒකෙන් ආරක්ෂා වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අනතුර ඉතා පැහැදිලිව මෙතන තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු මුලාසන රූඩ මන්ත්‍රීතුමනි, ඇත්තරම ගත්තොත් ආණ්ඩුවක් විදිහට ඔබතුමන්ලා පහුගිය ආණ්ඩුවට යම් යම් විවේචන ඉදිරිපත් ගන්නවා රටේ ආර්ථිකය බංකොලොත් කරා කියලා. නමුත් ඔබතුමන්ලා ආණ්ඩුව බාරගත්තට පස්සේ ඔබතුමන්ලත් ආපෞසරයක් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ආපහු ණය ගන්න පටන් ගත්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදුලින්, ඒ වගේම වෙනත් මූල්‍ය ආයතනවලින්. අනිත් පැත්තට බදු ගැහුවා, දඩ ගැහුවා, සහනාධාර කප්පාදු කරා, පාසල් නිලැඳුම කප්පාදු කරා, පොහොර සහනාධාරය කප්පාදු කරා, ඒ මුදල් අඩු කරා. ඔබතුමන්ලා කරේ පරණ ආණ්ඩුව කරපු දෙයම තමයි. එක පැත්තකින් ණය ගත්තා, අනිත් පැත්තෙන් බදු ගැහුවා, දඩ වැඩි කරා, අනිත් පැත්තෙන් සහන කප්පාදු කරා. දැන් ඔබතුමන්ලා රාජ්‍ය සම්පත් විකුණනු. ඒක තමයි අද වනාය විකිණිල්ල, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික විකිණිල්ල, ඒ වගේම හම්බන්තොට වරායේ ඒ බංකරින් එක සම්පූර්ණයෙන්ම චීනයට පවර දෙන එක. ඒක තමයි මේ යන්නේ. ඒ නිසා ඔබතුමන්ලා දැන් මේ කරලා තින්නේ රටේ නිෂ්පාදනය වැඩි කරන ආර්ථික ශක්තිමත් කිරීමක් නෙමෙයි. රටක ආර්ථික සංවර්ධනය වේගයෙන් ගෙනියන්න පුළුවන් වෙන්නේ රටේ කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදනය වැඩි කිරීමෙන් පමණයි. නමුත් ඔබතුමන්ලා කරේ පරණ සෙල්ලමම ඒ විදිහට අර යන එක, බදු ගහලා දඩ ගහලා ණය වෙලා රාජ්‍ය සම්පත් විකුණලා සහනාධාර කප්පාදු කරලා අරන් යන්න හදන එක. දැන් එහෙම කරලත් දැන් ඔබතුමන්ලට බෑගෙන යන්න. මොකද ඒ ණය අරගෙනත්, දඩ ගහලත්, බදු ගහලත් ඒත් ආර්ථිකේ ඉස්සරහට ගෙනියන්න බෑ. මොකද ඔබතුමන්ලා කියපු දේවල් ආයෝජක ඇවිල්ලා කර්මාන්තපුර ඇති කළා, ලක්ෂ ගණන් රකියා දෙනවා කියපුවා, ඒවා මොකක්වත් සිද්ධ වෙලා නැහැ. ඒසෝ ඔබතුමන්ලා හිර වෙලා බිත්තියට හේත් වුණාට පස්සේ අන්න ඔබතුමන්ලා ඊළඟට අත තිබ්බේ මොකද්ද? මේ විදේශ විනිමය පනතට. විදේශ විනිමය පනත හරහා ඔබතුමන්ලා දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පහුගිය කාලේ රටින් බැහැර කරපු විවිධ අක්‍රමිකතා, විවිධ වංචා දූෂණ හරහා රටින් ගෙනිච්ච කළු සල්ලි නැවත රටට ගේන තමයි මේ උත්සාහ කරන්නේ. ඒසෝ ඔබතුමන්ලාගේ ආර්ථිකයේ ආර්ථික උපායමාර්ගේ කොයිතරම් දුප්පත්ද, කොයිතරම් අපොහොසත්ද කියන එක මේකෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමන්ලා රටේ නිෂ්පාදනය වැඩි කරන්න පියවර ගත්තේ නැහැ. සුජීව ඇමතිතුමා කිව්වා පහුගිය කාලේ අපේ අපනයන ආදායම අඩු වුණා කියලා. 2002 GDP එකෙන් 33%ක් තිබිච්ච අපේ අපනයන ආදායම රාජපක්ෂ පාලනයේ කාලෙදී අවුරුද්දෙන් අවුරුද්ද අඩු වුණා. 2014 වෙනකොට GDP එකෙන් 14% දක්වා අපේ අපනයන ආදායම අඩු වුණා. මේ අවුරුද්දේකේ මොකක්ද වුනේ? ඔබතුමන්ලා ඇවිල්ලා මේක වැඩි කරාද? ඔබතුමන්ලා කිව්වේ රාජපක්ෂ පාලනේ අපේ අපරායන ආදායම අඩු කරා කියලා. හැබැයි ඔබතුමන්ලා කරේ 2014දී 14%ක් වෙච්ච GDP එකෙන් 14%ක් වෙච්ච අපේ අපනයන ආදායම අද වෙනකොට 12% දක්වා අඩු කරලා තියෙනවා. ඒත් මේ අවුරුදු දෙකම හර තුල ඔබතුමන්ලා විශ්වකර්මයක් කළා, නිෂ්පාදනය වැඩි කළා, අපනයන ආදායම වැඩි කරේ නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් අද රුපියල් යගේ බාල්දු වීමත් එක්ක ඩොලර් එක රුපියල් 155ක් විතර වෙනකොට හරිනම් වෙන්න ඕනේ අපනයන ආදායම වැඩි වෙන්න ඕනේ. ඒ පැත්තෙන් බැලුවත්. නමුත් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපනයන ආදායම කඩා වැටිච්ච එක. ඒ නිසා ඔබතුමන්ලා රටේ නිෂ්පාදනය වැඩි කරලා, නිෂ්පාදන ආර්ථිකය තුළ රටේ රැකියා අවස්ථා, රටේ ආයෝජක අවස්ථා වැඩි කිරීම නෙමෙයි ඔබතුමන්ලා කරලා තියෙන්නේ. පරණ සෙල්ලම ණය ගන්න එක, බදු ගහන එක, දඩ ගහන එක, බදු ගහන්නත් තව අලුත් පනත් හඳුන්වා දෙන එක, එතනින් එහාට ගිහිල්ලා පහුගිය කාලේ හොරකම් කරපු ඒ කළු සල්ලි ටික නැවත රටට ගේන්න අලුතෙන් මේ පනත වෙනස් කරපු එක. ඒ හැර ඔබතුමන්ලාගේ පැත්තෙන් මේ ආර්ථිකයේ නිෂ්පාදනය මත රටේ ආර්ථිකය ගෙනියන ක්‍රමයක් ඇති කළා නැහැ. මෙතෙන්දී මුදල් විසුද්ධිකරණේ පනතට යටත් කියලා ඔබතුමන්ලා කියනවා. හැබැයි මේක ඉතා බරපතල අනතුරක් තියෙනවා. මේ සියලු අනපනත් තියෙද්දි අද අපේ ආර්ථිකය තුළ කොයිතරම් වංචා දූෂණ සිද්ධ වෙනවද, කොයි විදියටද මේවා එහාට මෙහාට වෙන්නේ කියන එක ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට මේ ප්‍රාග්ධන ගිනුම සහ ජංගම ගිනුම විවෘත කිරීම මේ පනත හරහා ඇත්තටම සිද්ධ වෙන්නේ. තවදුරටත් ජංගම ගිනුමත් ප්‍රාග්ධන ගිනුමත් විවෘත වෙන එකක්. ඒක විවෘත වුණාට පස්සේ අර 78 විවෘත ආර්ථිකය ඇවිල්ලා එක පාරටම දෝරෙ ගලාගෙන සියල්ල කඩාගෙන ගියා වගේ මේ හරහා වෙන්නේ අපේ මූල්‍ය ශේෂ්ඨ මූල්‍ය ආයතන ටික කඩාගෙන යන්න පුළුවන් අනතුරක් මේක ඉස්සරහා තියෙනවා. ඒ නිසා ඒක පාලනය කරන්නේ කොහොමද? මුදල් විසුද්ධි කරන පනතෙන් පුළුවන් දෙක පාලනය කරන්න. එහෙම නැත්නම් අල්ලස් කොමිසම් පනතෙන් පුළුවන් දෙක පාලනය කරන්න. නෑ, ඒවයින් බෑ. ඒවයින් පුළුවන් වංචා දූෂණ වලින් හම්බ කරපු සල්ලි පිළිබඳව යම්කිසි මැදිහත් වීමක් කරන්න. නමුත් මුල්ලේ මුල්ලේ ඒ මුල්ලේ ශේෂ්ත්‍රේ එක වර කඩාවැටෙන එක ඒකෙන් පාලනය කරන්න බෑ. මොකද දොරවල් විවෘත කරාට පස්සේ දොරවල් විවෘත කරාම ඕන කෙනෙකුට ඕන වෙලාවක එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. ඒ නිසා මුදල් එන්නත් පුළුවන් ඒ වගේ මුදල් යන්නත් පුළුවන් යන විදිය එක එක විදියට ප්‍රකාශ කරන්න පුළුවන්. මුතුමල්ලා කියනවා මේක රජයට බදු ගෙවලා තමයි මේ සල්ලි ගන්න තියෙන්නේ කියලා. රජයට ප්‍රකාශ කළා තමයි මේව ගන්න ගේන්න තියෙන්නේ කියලා. නමුත් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපි දකිනවා මෙතන අනතුරක් තියෙනවා. ඒ අනතුර භාවිතා ඒ ප්‍රායෝගිකව සිද්ධ වෙන තත්වයෙන් තමයි රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේකෙන් කොයිතරම් අවාසිදායක තත්වයක් එනවද වාසිදායක තත්වයක් එනවද කියලා. රටක විවෘත කිරීම කියන එක ඕනවට වඩා අනවශ්‍ය විදියට සීමා ඉක්මවල විවෘත කරොත් එහි අනතුරක් තියෙන බව ඉතා පැහැදිලිව අපි මතක් කරන්න කැමතියි. මොකද ලෝකේ කොහෙවත් රටක් කොයි රටවත් ඔය විවෘත ආර්ථිකයේ හිනි පෙත්තටම ගිය උග්‍ර රටවල් බටහිර රටවල් පවා තමන්ගේ ආර්ථිකය ඕනවට වඩා නිදහස් කරන්නේ නැහැ. තමන්ගේ මූල්‍ය වෙළඳපොළ ඕනවට වඩා අනිත් රටවලට විවෘත කරන්නේ නැහැ. ඒ එවැනි අනතුරක් වෙයි කියන ඒ අවධානය ඔවුන් හැම වෙලාවම කල්පනා කරනු. ඒ නිසා තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ පැත්තෙන් තමයි නීති රීති හදන්නේ. විනිමය විදේශ විනිමය පනත් තමන්ගේ රට ගැලපෙන විදිහට සම්මත කරගන්නේ. නමුත් අපි අද ඒකේ අනිත් පැත්තට ගමන් කරමු. අපි ඒකේ ආරක්ෂණවාදයෙන් එහා පැත්තට යනවා. එතකොට රටක් විදිහට ඒ ඇතිවෙන ආර්ථික තත්ත්වයට මුහුණ දෙන්න අපිට අමාරු වෙනවා විශේෂයෙන් පුංචි රටක් විදිහට. ඒ නිසා ඒ අනතුර නැවතත් අවධානයට ලක් කරනවා. ඒ වගේම මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් මේ මූල්‍ය ශේෂ්ත්‍රය ඇති වෙනදී මුදල් විශුද්ධිකරණය ගැන ඒ වගේම පහුගිය කාලේ සිද්ධ වෙච්ච වංචා දූෂණ පිළිබඳව කතා වුණා. ඉතින් ඒවේ අපිටත් හිතාගන්න බෑ ආණ්ඩුවේ ඇමතිවරු විශේෂයෙන්ම සුජීව ඇමතිතුමා දැන් මට ඉහත කතා කරපු ඇමතිතුමා ලයිස්තුවක් කිව්වා. ඒ ලයිස්තුව කියලා කිව්වා පරණ ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච ඒවා. ඒවේ වටිනාකම් මිලියන මෙච්චරයි මෙච්චරයි. නමුත් ඒවා පිළිබඳ තවම නිසි ක්‍රියාමාර්ග අරන්නේ නැහැ කියලා. කවුද මේව ගන්න ඕනේ? ඒ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම තියෙන ආණ්ඩුවට. ඒක දැන් සියල්ල ජනාධිපති කොමිසම් හරහාම ක්‍රියාත්මක කරනවා කියලා එකක් එදා එහෙම කිව්වේ නැහැ. එදා 2015 බලයට එද්දී මැතිවරණ වේදිකාව ඉතා පැහැදිලිව කිව්වේ, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතා පැහැදිලිව කිව්වේ ඒ සඳහා වෙච්ච වෙනම විශේෂ අධිකරණයක් හදනවා කියලා. මේ වංචා දූෂණ මහා පරිමාණ බිලියන ට්‍රිලියන් වලින් සිද්ධ වෙච්ච ඒ වංචා පිළිබඳව හොයා බලන්න විශේෂ අධිකරණයක් පිහිටවනවා කියලා. නමුත් අවුරුදු දෙකමාරක් වෙලා තියෙනවා. ඔබතුමාලා තවම මෙහෙම අධිකරණයක් පිහිටෙව්වේ නැහැ. තේව පිළිබඳ හොයා බලන්න පරීක්ෂණ කරන්න ඒවා කඩිනම් කරන්න යාන්ත්‍රණේ තවම ශක්තිමත් කරලා නැහැ. දැන් ජනාධිපති කොමිසමටත් සිද්ධ වෙලා තියෙනවා මාස 3න් 3ට මේක දික් කර කර යන්න. ඒතර මේ කොමිසමෙන් හොයාගත්ත කරුණු කීපයක් තියෙනවා. දැන් ඔබතුමාලා කියනවා පරණ ආණ්ඩුවේ ඇමතිවරුන්ට චෝදනා තියෙනවා. ඒ අය පිටරටින් බෙහෙන් සල්ලි බිලියන 5-10 ගෙනිච්චා ඩුමයි බැංකුවල දැම්ම කියලා මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනරත්න ඇමතිතුමාම මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ලා කිව්වා. S2න් දැක්කයි කිව්වා. අද වෙනකන් ඒව පිළිබඳව මොනවද කරේ? එක හොරෙක්ව අල්ලගන්න පුළුවන්ද ඔබතුමන්ලට? පහුගිය ආණ්ඩුවේ ඒ හොරකම් කරා කියලා කියපු එක හොරෙක්ව ඔබතුමන්ලා මේ තාක්කල් අල්ලලා නීතිය ඉස්සරහට ගෙනල්ලා නැහැ. හැබැයි ඔබතුමන්ලා කරපු පළවෙනි හොරකම අතේ මාට්ටු වෙලා ඉවරයි. ඒක අහු වෙලා ඉවරයි. මේ මහා බැංකුව බැඳුම් කර වංචාව ඊයේ දීපු ඒ සාක්කියත් එක්ක දැන් කවුද හොරා කියන එක මුළු රටටම දැනගන්න පුළුවන්. හොරු කවුද කියන එක ඔප්පු වෙලා ඉවරයි. දැන් මේක අය හංගන්න දෙයක් නැහැ. රටේ මුදල් ඇමතිවරයාට ඒ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂකවරයා තමන්ගේ මුදලින් ගෙවක් කුලියට අරන් දෙනවනම් නිකන් පුංචි ගහනක ගයක් නෙමෙයි. 116,000 කුලියක් ගෙවන ගයක් අරන් දෙනවනම් එතන තියෙන්නේ මොන ගණදුනුවක්ද කියන එක මුළු රටටම හිතාගන්න පුළුවන්. ඒගේ සින්නක්කර පස්සේ ගන්න පුළුවන් තමන්ගේ කම්පැනි සල්ලිවලින්. නමුත් අර්ජුන ඇලෝසියස් ඉතා පැහැදිලිව මේ ගෙවල් හිමිකාරියගෙන් මේ නිවස අරන් දීලා තියෙනවා මුදල් ඇමතිවරයාට. ඔහු ඒ සාක්කිය කියනවා. ඒ පිළිබඳ බදු ඔප්පු තියෙනවා. ඒ පිළිබඳ ලිඛිත සාක්කි තියෙනවා. ඒ ලිඛිත සාක්කි දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙමනම් මේ මහ බැංකුව බැඳුම් කර වංචාව සිද්ධ වුණේ කොහොමද කියන එක ඒක ඒ අර්ජුන ඇලෝසියස්ලට මේ ගනුදුන කොහොමද බාර දුන්නේ කියන එක දැන් රටට රහසක් නෙමෙයි. ඉතින් තවදුරටත් එවැනි ඇමතිවරු ආරක්ෂා කරන ඔබතුමාලා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරලා මුදල් අමාත්‍යෙන් සිටයිති විෂයන් දීලා ඊටත් වඩා වෙනස් විදේශ අමාත්‍යන්ත බාර දීලා තවමත් ආණ්ඩුව ඇතුලේ ඒ අය රකින්න. හැබැයි ඔබතුමන්ලා කොච්චර රැක්කත් මේ රටේ ජනතාවගෙන් එක රකින්න බෑ. ඒ නිසා රාජපක්ෂ පාලනයේ වෙච්ච කප්පර කොරකම් කප්පරක් දූෂණ වංචා
ඒව පිළිබඳව කොච්චර ඔබතුමන්ලා කතා කරත් ඔබතුමන්ලා කරපු පටන් ගන්නකොටම කරපු මහා පරිමාණ මහ බැංකු බැඳුම් කර වංචාවෙන් ඔබතුමන්ලා අහුවෙලා ඉවරයි. ඒකෙන් දැන් ඒ හොරකමෙන් කවුද හොරකමට සම්බන්ධ වුණේ කියන එක දැන් මුළු රටම හෙළිදරව් වෙලා ඉවරයි. ඒ නිසා දැන් මේ සිද්ධ වෙච්ච එක හරියට තේරුම් අරගෙන දැන්වත් ඔබතුමන්ලා ආණ්ඩුවක් විදිහට මේ බැඳුම් කර වංචාවේ ඇත්ත සිද්ධිය මේ කොමිසම් දදා ඒව සාක්ෂි විභාග කර කර ඉන්න තව කල් ගත කරන්න ඕනේ නැහැ. ඔබතුමන්ලා දන්නවා මේ ආණ්ඩුවේ ගොඩක් අය දන්නවා. ගොඩක් ඇමතිවරු මන්ත්‍රීවරු දන්නවා. තමන්ගේ හෘද සාක්ෂි දන්නවා. කවුද මේක සිද්ධ කරේ මූලිකව කවුද මේකට සම්බන්ධ වෙච්ච 3-4 දෙනා කියන්නේ. ඒ නිසා ඒක ඉක්මනින් හෙළිදරව් කරලා ඒක සුද්ධ කරන්න. ඒක රටට කියන්න. රටට ජනතාවට කියන්න. මේ තවත් මේක හත් පොළේ ගහගන්නේ නැතුව තව හෙට ආයිද්ද වෙනකොට තව මොන මොන එලිටෙයිද දන්නේ නැහැ. හෙට සාක්ෂි දෙන්න ගියාම ඊළඟට කියන ප්‍රකාශනය තුළ තව මොන එලිටෙයිද දන්නේ නැහැ. එතුමා දැන් පොඩ්ඩක් තරහින් ඉන්නේ. එතුමාගේ ඇමතිකම වෙනස් කරන්න තව ඇමති කෙනෙක් මැදිහත් වුණා කියලා විශේෂයෙන්ම ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච ඇමති කෙනෙක්. ඉතින් එතුමා සම්බන්ධයෙන් මොනවා කියයිද දන්නේ නැහැ කොමිසමට ගිහිල්ලා. මේ තියෙන තරහම රහස්‍යයි. ඒ නිසා ඒ වගේ දේවල් එළියට එනකොට ඔක්කොම හොරු ටික අතේ මාට්ටු වෙනවා. ඒ නිසා දැන්වත් තවත් මේක ඉස්සරහට ගෙනිහිල්ලා හත් පොලේ ගාගන්නේ නැතුව මේ වෙච්ච සිදුවීම මේ හොරකම මේ වංචාව මේ මහා පරිමාණ බැඳුම් කර වංචාව රුපියල් කෝටි 5500ක් ඒ මොහොතේම රටට අහිමි වුණා. මේ රටේ වැඩ කරන පෞද්ගලික අංශේ වැඩ කරන ජනතාවගේ EPF අරමුදල අර්ථසාධක අරමුදලේ සල්ලි ඒවා මේ කොහෙන්වත් මේ කොම්පැනි වලින් හම්බ කරපුවා නෙමෙයි. මිනිස්සු දහඩිය මහන්සියෙන් පෞද්ගලික ආයතන වල වැඩ කරලා හම්බ කරපු සල්ලි ඒ ජනතාවට අහිමි කරේ. එහෙම අහිමි කරලා ලක්ෂ 116 ගෙවල් මාසෙට කුලියට ගන්න ලැජ්ජ නැද්ද? එහෙම හිරිකිත නැද්ද මේ ඇමතිවරුන්? ඒ මොකද්ද මේ ගනුදෙනුව?
ඔතපා තව නඩියක් තියෙනවා.
එවැනි තත්වයකට මේ ආණ්ඩුව මෙච්චර අවුරුදු දෙකමාරක් යනකොට මේ අවුරුදු දෙකමාරක් යනකොට ඒ තත්වයට පත් වුණා. ඇත්තටම දෙකමාරට යන්න කලින් මේ කරලා තියෙනවා. මාසෙන් මේ වැඩේ කරලා තියෙනවා. ජනවාරි මාසේ මේ සිද්ධිය වුණේ. පෙබරවාරි මාසේ වෙනකොට මේ මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වුණා. එතකොට ගියා ඒ කාලෙම තමයි මේ ගෙවල් කුලියට අරන් තියෙන්නේ. ඒකට තමයි අර්ජුන ඇලෝසිය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අවුරුදු 5-6ක් යනකොට මොනව වෙයිද? එතකොට රාජපක්ෂ පාලනයට හපන් වෙනවනේ. රාජපක්ෂ පාලනේ අන්තිම නරක දූෂිතම තත්ත්වයට එන්න ගත්තේ දෙවෙනි වතාවේ. පළවෙනි වතාවේ ටික ටික පටන් ගත්තා. ඊට පස්සේ බය ඇරුණා. දෙවෙනි 2010 පත් වුණාට පස්සේ හොරකම දූෂණේ වංචාව කප්පරක් කියා ගියා. ඒක පෞල් පාලනයක් බක්වා. ඒ තත්ත්වය දැන් පටන් ගන්න මාසෙන් ඔබතුමන්ලා කරලා තියෙනවා. ඒ කට්ටිය අවුරුදු 10ක් කිහිල්ල කරපු දේවල් ඔබතුමන්ලා මාසයක් යනකොට කරලා තියෙනවා. ඒ නිසා මේක දැන් එක පුද්ගලයෙක් දෙන්නෙක් තුන්දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධ වෙලා කරපු මේ මහා පරිමාණ අපරාධයත් එක්ක ආණ්ඩුවක් විදිහට ඔබතුමන්ලා හැමෝටම වක් කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැන් කොමිසම් දදා ඉන්න දෙයක් නැහැ. කොමිසම් වල සාක්ෂි දෙන්න දෙයක් නැහැ. ඒ සාක්ෂි වලින් තව මොනවා එළියට එයිද දන්නෙත් නැහැ. එතෙක් ඉන්නේ නැතුව මේ අපරාධයට සම්බන්ධය අයට නිසි දඬුවම් දෙන්න ඔබතුමන්ලා ආණ්ඩුවක් විදිහට ඒකට අවශ්‍ය කරන නිසි කඩිනම් ක්‍රියාමාර්ග ගන්න කියලා ඉතාමත් ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබතුමන්ලා කියපු ඒ වෙනම අධිකරණයේ පිහිටවල මේ සඳහා වෙච්ච නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු කඩිනම් කරන්න. ඒක මැතිවරණ පොරොන්දුවක්. මැතිවරණ පොරොන්දු ඉතා පැහැදිලිව තිබුණා. වංචා දූෂණ සෙවීම පිළිබඳ ඒ කටයුතු කඩිනම් කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටවනවා කියලා. තවමත් ඔබතුමන්ලා ඒක පිහිටෙව්වේ නැහැ. ඒ නිසා දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටෙව්වා. FCID එක පිහිටෙව්වා. ඒවයින් යම් ක්‍රියාමාර්ග සිද්ධ වුණා. නමුත් ඒවා පිළිබඳවත් ආණ්ඩු ඇමතිවරු විදිහට මොනවද කිව්වේ? දූෂණ ලේකම් කාර්යාලයට මිලියන 65ක් වියදම් වුණා. ඒ මිලියන 65න් 75ක වැඩක් වුණේ නැහැ. දැන් සුජීව ඇමතිතුමාම කිව්වා මල්වාන ඉඩමෙන් කොච්චර ගත්තද? ඉඩමේ වටිනාකම කීයද? මිලියන 300යි. CSN නාලිකාවේ මිලියන 159යි. අර ගුවන් යානාවලට ටිකට් ගෙවන්න නැතුව ඒ ගාස්තු ගෙවන්න නැතුව ගිහිල්ලා බැසිල් රාජපක්ෂලා ඒ ගාස්තු ගෙව්වා. එතන මිලියන 16යි. ඊළඟට අර හම්බන්තොට තාත්තගේ සොහන ඒ සොහන හදන්න ඒක රජේ සල්ලි පාවිච්චි කරලා තිබුණා. එතන හදිසියේ ඒ පරීක්ෂණ යනකොට ගෙවලා තිබුණා මිලියන 25ක්. ඒ ටික එකතු කරාමත් ඒ පරීක්ෂණ වලින් විතරක් රුපියල් මිලියන 500ක් ආණ්ඩුවට ලැබිලා තියෙනවා. රජයට ජනතාවට ලැබිලා තියෙනවා. ඒ වගේ මේ ඒ කාර්යාල වලින් FCID වලින් ලබාගත් මහජන ධනෙ නැවත ලබාගත් මහජන ධනෙ. ඒ නිසා දැන් ඒවා විසුරුව හැරලා ඔබතුමන්ලා කරන්නේ පරණාණ්ඩුවේ කට්ටියගේ වැරදි ගැන කතා කර කර ඉන්න. පරණාණ්ඩුවේ ආණ්ඩුවේගේ වැරදි හොයන්න තමයි ඔබතුමන්ලට බලය දුන්නේ. ඒව හොයලා ඒවට නීති ක්‍රියාත්මක කරන්න. ඔබතුමන්ලා ඒක ක්‍රියාත්මක කරෙත් නැහැ. ඔබතුමන්ලගේ ආණ්ඩුවෙන් නැවත ඒක පටන් ගත්තා. ඒ පටන් අරගෙන ඔබතුමන්ලගේ ආණ්ඩුවේ ඇමතිවරු සමහර අය ඒ එවැනි කටයුතු වලට සම්බන්ධ වෙනකොට ඒව ගැන පරීක්ෂණ දැන් පටන් ගන්නවා. ඒව පැමිණිලි තමයි දැන් FCID කේ තියෙන්නේ. ඒව පටන් ගන්නකොට මේ කාර්යාල වහනවා ඒ ආයතන විසිරුවා හරිනවා.
අවසන් කරන්න
මම. ඒ නිසා ඒ ආණ්ඩුවෙන් වෙච්ච වැරදි නිවැරදි කරනවා කියලා බලයට ආපු ඔබතුමන්ලා නැවත ඊට වඩා බරපතල වැරදි මූල්‍ය අපරාධ කරලා දැන් ජනතාව විසරා නිර්වත් වෙලා තියෙනවා. දැන්වත් මේක වෙනස් කරන්න කියන බලකිරීම කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අජිත් මාන්නපිරම මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6යි.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි විශේෂම විජිත හේරත් ගරු මන්ත්‍රීතුමාට මතක් කරනවා අපි විනිවිද භාවය තුලින් වැඩ කරන හින්දා තමයි මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතිකම පවා ආණ්ඩුවේ ඇමතිවරයෙක් දරද්දී අද අපි විපක්ෂයට බාර දීලා මේ ගැන යම් ආණ්ඩුවේ යම් වරදක් සිදුවේ නම් ඉතාත්මත්ව සද්භාවයෙන් ඒ සඳහා කරුණු සෙවීමට විනිවිදව දැකීමට හැකි අවස්ථාව උදා කරලා දුන්නේ. ඔබතුමා එදා මුල ආණ්ඩුව පටන් ගන්නකොට අපේ මේ අරමුණ තුළ ඔබතුමා මේ මහ බැංකු බැඳුම් කරේ ගැන විශේෂයෙන්ම ප්‍රකාශ කළා. අදත් ඒකම ඔබතුමා ප්‍රකාශ කරනවා. නමුත් අපි එදා හිටපු තැනින්දන් අද මේ සඳහා පරීක්ෂණ පවත්වමින් කොතෙක් දුර ඇවිත් තියෙනවද කියන එක මං හිතනවා සලකා බැලීමට වැදගත් කියලා. ඒ වගේම යම් වැරදක් කරලා තියෙනවා නම් ඒ සඳහා එදා ඔබ ලබා දුන් නීති අර චිට් එකෙන් අපිට දඬුවම් දීමේ හැකියාව නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ අපි ඒ සඳහා කටයුතු කරමින් කියනවා කියන එකත් මම විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි වර්තමාන ආණ්ඩුව හැමතිස්සෙම උත්සාහ කරනවා අපේ රාජ්‍ය කටයුතු රාජ්‍ය කටයුතු රාජ්‍ය මුදල් පාලනය විනිවිද පෙනෙන ආකාරයට විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරන්න. ඒ හින්දා තමයි අපි අපේ කමිටු අධීක්ෂණ කමිටු විපක්ෂයට පවා සභාපතිකම් බාර දීලා ඒ විතරක් නෙමෙයි තොරතුරු දැනගැන්මේ පනත් වගේ පනත් මේ රටේ ජනතාව බලවත් කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත් ඇති කරලා ස්වාධීන කොමිෂන් සභාව හරහා රාජ්‍ය සේවකයා තම බුද්ධිය හෘද සාක්ෂිණිකව වැඩ කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගරු මූලාසන නිරුද මන්ත්‍රීතුමනි අද අපි කතා කරන්නේ විනිමය පාලන පනත. 1953 වර්ෂයේ අංක 42 පනතෙන් තමයි මෙතෙක් කල් විවිධ ප්ලාස්ටර් අලුවලු විවිධ පැලැස්තර දදා අරගෙන ආවේ. නමුත් ඒක අවුරුදු 64ක් පරණයි. නමුත් අද අපි හදන්නේ මේ එදා පැලැස්තර අලුවලු ගෙනාවු පනත එක පනතක් වශයෙන් හරිගස්සලා. ඒ විතරක් නෙමෙයි අද රටේ අවශ්‍යතාවය අපිට විදේශ විනිමය අවශ්‍යයි. මොකද විදිත හේරත් ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු එක කතාවක් ඒ හොරුන් වල අල්ලන එක. ඒකත් අපි කරනවා. ඒකත් අපිට කරන්න ඕනි. ඒ වගේම මේ රටේ ජනතාව ණයගුලෙන් බේරගන්න එකත් අපි කරන්න ඕනි. රටට මිනිස්සු ජීවත් කරවන ගමන් දූෂණේ වංචා පරණව හොයන ගමන් වර්තමානයේ දූෂණය නොවන්නට වග බලා ගන්නට මේ සියලු ක්‍රියාදාමයන් හරහා රජයේ වැඩ කටයුතු කරනවා කියන එක විශේෂයෙන් සඳහන් කරනවා. ඒ වගේම අපේ විනිමය පිළිමද 1953 පනත එක එක වෙලාවට විවිධ පැලැස්තර ඇලෙව්වා මිසක් එක පනතක් වශයෙන් නොතිබීම නිසා රටේ ජනතාව ගැන මේ පනත ගැන විශ්වාසයක් තිබෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවට වග නොකියන මුදල් පාලනයක් මේ රටේ තිබ්බේ. මේ 53 පනත පවා පාර්ලිමේන්තුවට ගෙනෙන්න ඕනේ නැහැ. වෙනස් කරන්න ඕන නම් මුදල් ඇමතුරුවට වෙනස් කිරීමේ බලය තිබ්බා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බලාපොරොත්තු වුණා අපි මේ පනත වෙනස් කරලා පාර්ලිමේන්තුව මගින් රෙගුලාසි වෙනස් කිරීමට තියෙන බලය ශක්තිමත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපිට අද විදේශ විනිමය අවශ්‍යයි. අපේ රට අද පත්තරලා තියෙන ඉරණම දිහා දැක්කම අපි පළවෙනියටම ජනතාවට විරුද්ධ කළා. එදා සංවර්ධනය කියලා කළේ හුඹස් පැවීමක් මිසක් රටට වෙච්ච සංවර්ධනයක් නැහැ. මේ රටේ ජනතාව අර අපේ පැරණි කියමනක් තියෙනවා රත් වෙන දියසැලියේ ජබුන් ගහන කකුලෝ වගේ සතුටු කෙරෙව්වා මිසක් ඇත්ත යථාර්ථයේ මේ ජනතාවට පෙන්වලා දෙන්න කටයුතු කළේ නැහැ. අද අපි රජයක් වශයෙන් මොන බාධකාවත් මොන කම්කටොළුවාවත් මොන උද්ඝෝෂණාවත් මොන ප්‍රශ්නාවත් අපි රටේ ඇත්ත తত্ত্বය විනිවිද දකින ආකාරයෙන් දේශපාලඥයා හෝ වේවා වර්තමාන ඇමතිවරයා හෝ වේවා රාජ්‍ය නිලධාරියා හෝ වේවා වීදුරු ගෙදරක ඉඳන් වැඩ කරන తত্ত্বයට ජනතාවට ඉතාමත්ම විවෘතව පෙනෙන විදිහට වැඩ කරන්න අවශ්‍ය හරිගස්සලා තියෙනවා. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා අද විදේශ විනිමය අපිට විවිධ විවිධාකාරයෙන් ගේන්න අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම 1950 මේ රට නිදහස ලැබනකොට කරු මුලස්සෙන් රුඩ මන්ත්‍රීතුමනි අපේ වෙළඳ වාසී රටේ අපිට තිබේ වාසියක් US ඩොලර් මිලියන 50.2ක්. ඒ කියන්නේ අද රුපියල් වලින් බැලුවොත් රුපියල් කෝටි 753ක් එදා වෙළඳ වාසිය තිබ්බා 1950 දී විදේශ වෙළඳාම තුල. නමුත් 2014 දී අපි මේ ආණ්ඩුව බාර ගන්නකොට රුපියල් කෝටි 124486ක පාඩුවක් තිබ්බේ. එහෙනම් මේ අවුරුදු 69ක් නිදහස ලබාගෙන අපි අපු ගමන් මාගේ ජනතාව රැවටීම මිසක් සංවර්ධනය කියලා දෙයක් කරලා තියෙනවද කියන එක අපි ආපස්සට හැරලා බලන්න තියෙනවා.
තව විනාඩියක් වෙන ඔබතුමාට.
විශේෂයෙන්ම අපි විවිධ අනපනත් ගැනල්ලා දැන් 1980 මේ රට 1980 මේ රටේ ණය ගෙව්වා තියෙන මේ අවුරුද්දේ US ඩොලර් මිලියන 74යි. කියන්නේ රුපියල් කෝටි 1110යි. JR ජයවර්ධන මැතිතුමා ණය අරගෙන රට සංවර්ධනය කළා. නමුත් ඒ සඳහා අපි ආරම්භ තිබේ රුපියල් කෝටි 1110යි. නමුත් 2019 වෙනි අවුරුද්ද වෙනකොට පරණගත්තු ණයට පහුගිය පාලන කාලෙක ගත්ත ණය නිසා අපිට 2019 වර්ෂයේ ගෙවන්න වෙලා තියෙනවා US ඩොලර් මිලියන 3392ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 60000ක් අපිට ගෙවන්න වෙලා තියෙනවා ඒ අවුරුද්දට විතරක්. එහෙනම් අපි කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? තවත් රටකින් ණය අරගෙන මේ ප්‍රශ්න විසඳන්නේ? තවත් පහුගිය ආණ්ඩුව කළා වගේ තවත් රටකින් ණය අරගෙන නැහැ. අපි විදේශ විනිමය උපයන ක්‍රමවේද නිර්මාණය කරන්න ඕනේ. එහෙමනම් අපේ අපි දන්නවා පහුගිය කාලේ සුදු වෑන් අරගෙන සල්ලිකාරව ඉස්සුවා. ඒ මිනිස්සුන්ගේ සල්ලි ගිහිල්ලා වෙන රටවල තැන්පත් කළා. අපනයන කරුවෝ තමුන්ගේ ලාභය වෙනත් රටවල බැංකුවල තැන්පත් කරා. විවිධ හේතු නිසා මේ රටේ මුදල් මේ රටේ බුද්ධිමත් පුද්ගලයෝ රට හැරදාලා ගියා වගේ මේ රටේ මුදලුත් රට හැරදාලා ගිහින් තියෙනවා. ඒ නිසා ඉතාමත්ම ඥානාන්විතව ඉතාමත්ම දුරදිග බලලා මේ පනත සංශෝධනය කරලා මේ මුදල් කිසිම ප්‍රශ්නයක් නැතුව නීති විරෝධී මුදල් නොවේ නම් මේ රටට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රටේ ආයෝජනය සඳහා එන්න පුළුවන් ආකාරයට අපි නීති රීති ලිහිල් කරලා තියෙනවා. එයින් විදේශ විනිමය
ලැබෙනවා. කාලේ මදි කරුවාද මම.
හරි. එතකොට අපි තා පැත්තකින් සංචාරක ව්‍යාපාර වැඩි දියුණු කරනවා. විදේශ ආයෝජක ගෙන්නනවා. ඒ වගේම අපේ බුද්ධිමත් පුද්ගලයන් කරන ලාභය වැඩි කරලා තිනවා විදේශ විනිමය. එම නිසා මම කියනවා අපි මේ ලෝකේ බල්ලකතු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන්න යන උත්සාහයේ මේක විශේෂ සම්දිස්ථානයක් කියලා සඳහන් කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. Honorable Saravana Pawan, you have 10 minutes.
They gave me 11 minutes, okay. Honorable presiding member, it is no secret that our country has a severe foreign exchange shortfall. The two aims of the government are to attract foreign direct investment and encourage the private sector to invest more. The war-affected provinces of the north and east have the highest untapped potential for export trade. However, there is not much effort to convert the export potential of these provinces. No action has been taken to understand the ground situation. A professional assessment to know what actions must be taken to increase exports of product and process and the conducive environment required have not been done. As members representing the war-affected provinces, we know that human skill capacity is one of the most important requirements. There are nearly 2 million overseas Sri Lankans who have the required skills and capacity to assist. Only if they have a clearly spelled out government policy that is backed by the conduct of the leadership of the government. We keep getting consistent and disappointing feedback from people attempting to visit Sri Lanka to provide the capacity. They rely on floofy statements made by some of the ministers, but only to end up disappointment by the actions of the members of the same government. There is lack of investor confidence from the overseas Sri Lankans. It is a country that must fight for their hearts and minds if we want to prosper. No one just invests if the country is on a high horse and dictate how others must behave. The government lacks a sense of directions on economic policy and the potential contribution of the overseas Sri Lankans. If there is one, I don't think many in the government know what that is. The human capacity is the most important prerequisite for development of the war-affected provinces.
a dual citizen who has diligently worked for nearly 2 years to plan a way for post-war development and who created models for rural development, had a very bad experience recently and returned in disgust because one of the ministers questioned the legitimacy of the foreigners working for development. We want clear policies, not concessions. We want laws, not favors. We want rules, not friendship. We want stability, not luck. I wish to quote the following extract of the 2017 national budget speech by Honorable Ravi Karunanayake. Honorable Speaker, we have continued to address issues pertaining to the northern and eastern provinces on separate basis in the past. I wish to lay emphasis on the fact that the government is committed to eliminate existing socio-economic gap between north and east with the rest of the country by 2020. Honorable Presiding Member, is there a plan for the noble cause? We like to see the action plan for this. We want to be involved and understand what this plan entails. We want also to share some of the work our party has been doing to assist with development. So our efforts are not jeopardized by some high-handed attitude of ministers or public officials. If this could be done, we all could pull the same direction. The potential investors have plenty of negatives in the current political landscape, economic instability and security related issues. We do not need any more that will retard economic development, livelihood, exports and foreign exchange. Foreign exchange is not something you can order.
Order, please. There's a point of order.
UI has got a plan towards the entire northern region. And I think it's your duty to say, to look up there. There are permanent officers, two officers there. And there is also, we are trying to bring in an economic zone there in the Mankulam area. So you can't say that there is a high-handed manner by any minister or by officials. We are doing the best part of it. But you check with your own officers concerned who are placed in Jaffna. I'm also only coming out with the facts. You please discuss the matter with your UDA officers.
No, you are not understood what I am reading or what I am trying to tell. I think everyone is canvassing for diaspora to come here, but you all are not making the situation conducive for them. That's what I try to say. Okay, let me speak, please. Foreign exchange is not something you order and receive. We must work hard and build investor confidence. And this cannot be achieved by the current indifferent attitude by some politicians. In Sri Lanka, foreign exchange earnings have persistently remained at a lower level than a demand for the same. That is, our inflow of foreign exchange through earnings in export workers, remittances, tourist earnings, and direct investments have been lower than our expenditure and import and or on import payments and loans. Hence, a current deficit has become a salient feature of our Sri Lankan economy. Whilst there are many factors to consider, I believe the best solution to our current account deficit is pursuing the fundamental goal of finding ways to increase our export earnings and foreign direct investments. Now, we already know that such a goal can be achieved through mechanism of training our workforce in relevant sectors, running campaigns to attract investments, and so on. Sri Lanka has been trying to implement these. But to me, there is a factor which is sometimes overlooked in the current account deficit, deficit, which, if realized, could propel the success of our export and FDI goals simultaneously. This factor is Sri Lanka's action to uphold the human rights of
all its citizens, regardless of caste, race, or minority status, and resulting political stability it could bring. Let me elaborate how much human concerns plays into the economic and financial discussions. When speaking at his presentation at the BMICH earlier this year, Professor Ricardo Horstman from the Howard Kennedy School of Government noted that the dearth to export earnings in Sri Lanka is because of lack of diversifications. That is why we lack in export earnings in comparison to nations like Thailand, Malaysia, and Vietnam. For instance, between the years of 2000 and 2015, while Thailand added 70 products worth $326 per capita, while Sri Lanka only started producing five products worth $7 per capita. Also, its production has been largely limited to its traditional exports, tea, rubber, precious stones, and garments, whereas countries such as China have diversified into much higher productivity sectors such as electronics and machinery. The key to this shift is noted to be the development of know-how. As it takes a long time to develop this because there is training and trial involved, Professor Horstman recommended that Sri Lanka should take advantages of its considerable diaspora population.
Honourable Member, you have 1 more minute.
To build a labour force with a variety of high skills and make strong participations for FDI flows. This necessity is what brings me to the requirement upholding of human rights. Modern political and economic studies have found that developing countries that respect human rights are more successful in attracting foreign direct investments than those publicized to have a history of abusing any part of its populace and being in political turmoil. This is because, other than the obvious dangers associated with political instability, investors increasingly face what is called audience cost. That is, if they are found involved with a country which has failed to uphold its promises to its people and has violated their rights, they may face repercussions in terms of damage to their image, reputation, and even stock value.
Please wind up now.
Thank you.
Thank you.